අද මම ඔබලාට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 11 ශ්‍රේණියේ ඉතිහාස පාඩම 7. ඒ කියන්නේ 7 වෙනි පාඩම මොකද්ද දරුවනේ? ලෝකයේ කැපී පෙනෙන විප්ලව. ඔයාලා ඔයාලගේ පෙළ පොතත් ළඟින්ම තියාගන්න. ඉතින් දුවේ පුතේ, අපි පළමුවෙන් බලමු විප්ලවයක් කියන්නේ මොකක්ද කියලා. විප්ලවයක් කියලා කියන්නේ කිසියම් ක්ෂේත්‍රයක් තුළ කෙටි කාලයකදී ඇතිවන ප්‍රබල වෙනස්වීමක්. මොකද්ද? කිසියම් ක්ෂේත්‍රයක් තුළ කෙටි කාලයකදී ඇතිවන ප්‍රබල වෙනස්වීමක් විප්ලවයක් කියලා හඳුන්වන්නට පුළුවන්. එහෙනම් අපි දන්නවා 18 වන සියවස අග භාගයේ වෙන විට මහා බ්‍රිතාන්‍යයේ ඇති වුණ කාර්මික විප්ලවය. එතකොට මේ කාර්මික ශාස්ත්‍රයේ ඇති වුණු වෙනස්වීමක් අපිට හඳුන්වා දෙන්න පුළුවන් කාර්මික විප්ලවය කියලා. ඒ වගේම යුරෝපයේ මධ්‍යතන යුගයේ අගභාගයේ වනවට ඇති වුණා පුනරුදය. මේ පුනරුද සමයේ ආගමික ශාස්ත්‍රයේ ඇති වුණ වෙනස. ඒක අපි හඳුන්වනවා ආගමික විප්ලවය කියලා. එනම් ආර්ථික ආගමික පමණක් නෙවෙයි දේශපාලන ශාස්ත්‍රයේද මේ වගේ විප්ලව ගණනාවක් ඇති වුණා. උදාහරණ වශයෙන් ඇමරිකා මහද්වීපයේ කේන්ද්‍ර කොටගෙන ඇමරිකාව තුළ ඇති වුණ ඇමරිකන් නිදහස් සටන, නැත්නම් අපි කියනවා එකට ඇමරිකන් විප්ලවය කියලා. ඒ වගේම යුරෝපා මහද්වීපය තුළ පිහිටි ප්‍රංශය, ප්‍රංශය තුළ සිදු වුණ ප්‍රංශ විප්ලවය. ආසියා මහද්වීපය තුළ පිහිටි රුසියාව තුළ ඇති වුණ රුසියානු විප්ලවය. එහෙනම් අපිට පේනවා දරුවනේ, මේ විප්ලව තුනම පිළිබඳ මනා අවබෝධයක් සිසුන් තුළ ඇති වෙන්න ඕනේ. ඒකට හේතුව තමා පසුගිය වර්ෂවල පිළිතුරු පත්‍ර ඇගීමේදී මේ එකකේ ආශ්‍රයෙන් බහුවර්ණ ප්‍රශ්න, ඒ වගේම යා කිරීමේ ප්‍රශ්න, ඒ වගේම තීරු වශයෙන් ගැළපීම් ප්‍රශ්න සකස් කරලා තිබුණා. ඒත් එක්කම ලෝක සිතියම ඔගොල්ලෝ දන්නවා, මේ ලෝක සිතියම ලකුණු කිරීමේදී ප්‍රංශය, මහා බ්‍රිතාන්‍ය, පෘතුගාලය, වෙනීසිය, රතු මුහුද ඇතුළු මුහුදු වර්ග පිළිබඳව නම් කිරීමට එනවා. ඒ වගේම ඉන්දියාව, කල්කටා, බොම්බාය, මදුරාසිය වැනි ස්ථාන ලකුණු කිරීමට ලෝක සිතියම තුළින් බලාපොරොත්තු වෙනවා. මෙන්න මේ ඒකකය ඒ නිසා හරිම වැදගත්. ඒ විතරක් නෙමේ දරුවනේ, ලකුණු 18ක් ලැබෙන රචනාමය ප්‍රශ්නයක් ලෝක විප්ලව ආශ්‍රයෙන් සකස් වෙනවා. ඒ නිසා මේ ලෝක මහා විප්ලව නැත්නම් ලෝකයේ කැපී පෙනෙන විප්ලව කියන පාඩම පිළිබඳව අපි අවධානය යොමු කරන්නට ඕනේ. එතන 7 වෙනි ඒකකය ලෝක මහා විප්ලව. දැන් අපි හඳුනාගත්තා දරුවනේ මේ පාඩමේ තියෙන වැදගත්කම. ඒ වගේම මේ පාඩමේ විප්ලවය කියන වචනය කොහොමද අර්ථකථනය කරන්නේ කියලා. එතකොට මොකද්ද විප්ලවයක් කියලා කියන්නේ? කිසියම් ක්ෂේත්‍රයක් තුළ කෙටි කාලයකදී ඇතිවන ප්‍රබල වෙනස්වීමක්. එහෙනම් එවැනි ප්‍රබල වෙනස්වීම් ආර්ථික ශාස්ත්‍රීය ඇති වෙන්න පුළුවන්, කාර්මික ශාස්ත්‍රීය ඇති වෙන්න පුළුවන්, ආගමික ශාස්ත්‍රීය ඇති වෙන්න පුළුවන්, දේශපාලන ශාස්ත්‍රීය ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වන ඇමරිකන් නිදහස් සටන, එහෙම නැත්නම් අපි කියනවා ඇමරිකානු විප්ලවය කියලා. එතන මේ ඇමරිකානු විප්ලවය ගැන කතා කරනකොට අපි හඳුනා ගන්න ඕනේ දුවේ පුතේ, ඇමරිකානු නිදහස් සටන කියන්නේ මොකද්ද? එතන ඇමරිකානු නිදහස් සටන තුල ඇතිවෙන්න බලපෑ හේතු. එතකොට ඇමරිකානු නිදහස් සටන ඇතිවෙන්න බලපෑ හේතු ගැන කතා කරලා අපිට කතා කරන්න සිද්ධ වෙනවා ඇමරිකානු නිදහස් සටනට බලපෑ හේතු. නිදහස් සටනට බලපෑ හේතුත් එක්කම අපි කතා කරනවා ඇමරිකන් විප්ලවයක්. එතන නිදහස් සටන කොහොමද විප්ලවයක් බවට පරිවර්තනය වෙන්නේ? එහෙනම් විප්ලවයක් ඇති වෙන්න තුඩුදුන් හේතු ගැන අපි කතා කරන්න සිද්ධ වෙනවා. මොකද ඒක අපි පළමුවෙන් කතා කරන්නේ ඇමරිකානු විප්ලවය සිදු වුණේ කොහොමද. එතන ඇමරිකානු විප්ලවය ඇතිවීමට බ්‍රිතාන්‍යයන්ගේ පාලනයේ බලපෑමේ මොන ආකාරයටද? ඊළඟට බ්‍රිතාන්‍ය තුළ බලපෑම නිසා ඇමරිකානු නිදහස් සටන ඇති වුණේ කොහොමද? එන ඇමරිකානු නිදහස් සටන ඇමරිකානු විප්ලවයක් බවට පත් වුණේ මොන ආකාරයටද? එහෙනම් මේ නිදහස් සටන ඇමරිකානු නිදහස් සටන ක්‍රියාත්මක වූ ආකාරයේ කොහොමද? ඒත් එක්කම ඇමරිකානු නිදහස් සටනේ ප්‍රතිඵල මොනවාද? එන්න මේ විදිහට අපිට මේ පාඩම සාරාංශගත කරලා කතා කරන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ අපි බලමු ඇමරිකානු නිදහස ඇතිවීම සඳහා නැත්නම් ඇමරිකානු නිදහස් සටන ඇතිවීම සඳහා බලපෑ හේතු මොනවාද කියලා. එතකොට ඔයගොල්ලෝ දන්නවා ඇමරිකානු ජනපදවාසීන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන ඇමරිකානු නිදහස් සටන වශයෙන් අපි හඳුන්වනවා. මොකද්ද ඇමරිකානු නිදහස් සටන කියන්නේ? ඇමරිකානු ජනපදවාසීන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලබා ගැනීම සඳහා ගෙන ගිය සටන. 1492 වර්ෂයේ වෙන විට ක්‍රිස්ටෝෆර් කොලොම්බස් කැරිබියන් මුහුදේ බහමාස් දිවයින් වලට ගොඩ බැස්සට පස්සේ එයා හිතුවා මෙයා ආවේ ඉන්දියාවට කියලා. නමුත් ඒ වෙන විට එයා ගොඩ බැහැලා තිබුණේ ඇමරිකාවට. එතකොට මේ ඇමරිකාවේ හිටිය ජනතාව දිහා බැලුවාම අපි දන්නවා මේ සොදේශිකීන් රතු ඉන්දියන්වරු කියලා තමයි හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රදේශවල උගක් වෙලාවට අපිට පේනවා මේ රතු ඉන්දියන්වරුන් ගත්තාම සෑමේ පැහැය අනුව තමයි මේ උතුරු ඇමරිකානු ප්‍රදේශවල හිටිය මේ සොදේශිකයින් රතු ඉන්දියානුවන් කියලා හඳුන්වන්නේ. එතකොට මේ ප්‍රදේශය ගත්තාම මේ භූමි භාගය විශේෂ පළමුවෙන්ම හොයාගත්තේ ඇමරිගෝ වෙස්පුජි විසින්. එතන ඇමරිගෝ වෙස්පුජිට ගරු කිරීමක් වශයෙන් ජර්මන් ජාතික භූගෝල විද්‍යාඥයෙක් මේ භූගෝල විද්‍යාඥයෙක් මේ ප්‍රදේශය ඇමරිකාව කියලා නම් කරා. එතකොට දරුවනේ මේ ඇමරිකානු කලාපය ගත්තාම හුඟක් වෙලාවට අපිට පේනවා සම්පත් බහුල සරුසාර විශාල රටක් කියලා. එතන මේ ඇමරිකාව අත්පත් කර ගැනීම සඳහා යුරෝපීය ජාතීන් හුඟක් වෙලාවට කටයුතු කළා. එතන යුරෝපා ජාතීන් ගත්තාම හුඟක් වෙලාවට අපිට පේනවා ඇමරිකාවේ ජනපද පිහිටුවන්ට කටයුතු කළ යුරෝපා ජාතීන් ගත්තාම පෘතුගාලය, ස්පාඤ්ඤය, ඕලන්දය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය. එතන මෙන්න මේ යුරෝපා ජාතීන් තමා ඇමරිකාවේ ජනපද පිහිටුවීමට කටයුතු කළේ. එතකොට දැන් ගිය අවුරුද්දේ ප්‍රශ්නයකුත් අහලා තිබුණා ඇමරිකාව තුළ ජනපද පිහිට වූ යුරෝපා ජාතීන් තුනක් ක්‍රම් කරන්න කියලා. එතකොට ඔයගලන්ට පේනවා පෘතුගාල, පෘතුග්‍රීසි, එතකොට ස්පාඤ්ඤය, ඕලන්දය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය. එතකොට මේ යුරෝපා ජාතීන් ඇමරිකාවේ ජනපද පිහිටුවීමට අපි දන්නවා බලපෑ හේතු කිහිපයක් තියෙනවා. එකක් තමයි යුරෝපා රටවල පැවති මේ රෝමානු කතෝලික හා රෙපරමාදු ආගමික ගැටුම්. එතන මේ ගැටුම් නිසා ආගමික නිදහස පතාගෙන නව ප්‍රදේශවලට යුරෝපීය ජනයා ඇදීගෙන ආවා. එතන යුරෝපා රටවල පැවති රෝමානු කතෝලික සහ රෙපරමාදු කියන ආගමික ගැටුම් නිසා ආගමික නිදහස අවශ්‍ය වුණා. ඒ ආගමික නිදහස හොයාගෙන නව ප්‍රදේශවලට ආපු යුරෝපා ජාතීන් හිටියා. ඊළඟට තව කොටසක් හිටියා නව ප්‍රදේශවල ඉඩකඩම් ලබාගෙන ජන ජීවිතය සෞභාග්‍යමත් කර ගැනීමට බලාපොරොත්තු වුණා. යුරෝපා ජාතීන්ගෙන් කතාවත් කොටසක් මොකද කරේ මේ නව ප්‍රදේශවල ඉඩකඩම් ලබාගෙන නව ජීවිතය සාර්ථක ජන ජීවිතය ගත කිරීමට කටයුතු කළා. ඒත් එක්කම තවත් කරුණක් තමයි කීර්තිය හා ධනය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් යුරෝපා රටවල පාලකයන් නව ප්‍රදේශ සොයා ජනාවහද පිහිටුවා ගැනීමට උනන්දුවක් ධෛර්යයක් ලබා දුන්නා. දැන් පැහැදිලි නේද? ඒතර විප්ලවයක් කියන්නේ මොකක්ද කියලා හඳුනාගත්තා. ඒ විප්ලව අතරින් වැදගත් විප්ලවයක් තමයි ඇමරිකානු විප්ලවය කියලා හඳුනාගත්තා. ඒතර ඇමරිකානු විප්ලවය ඇතිවීම සඳහා බලපෑ හේතු වලට පෙර අපි දැනගන්න ඕනේ මේ ඇමරිකාව තුළ යුරෝපා ජාතීන් කටයුතු කළේ මොන ආකාරයටද කියලා. ඒ කටයුතු කළ යුරෝපා ජාතීන් කවුද කියලා. ඒතර මේ යුරෝපා ජාතීන් ඇමරිකාව තුළ ජනපද පිහිටුවා ගැනීමට බලපෑ හේතු මොකක්ද? එකක්, යුරෝපා රටවල පැවති රෙපරමාදු කතෝලික සහ රෙපරමාදු ආගමික ගැටුම්. මේ ගැටුම් වලින්, ආගමික ගැටුම් වලින් නිදහස ලබා ගැනීම සඳහා නව ප්‍රදේශයන් වෙත යුරෝපා ජාතීන් ඇදගෙන ඇදීගෙන ආවා. ඒත් එක්කම නව ප්‍රදේශවල ඉඩකඩම් ලබාගෙන ජන ජීවිතයේ සෞභාග්‍යමත් කර ගැනීමට අවශ්‍ය වෙච්ච යුරෝපා ජාතීන් පිරිසක් හිටියා. ඒගොල්ලෝ මේ ප්‍රදේශවලට ආවා. ඒත් එක්කම කීර්තිය සහ ධනය වර්ධනය කර ගැනීමේ අරමුණෙන් යුරෝපා රටවල පාලකයින් නව ප්‍රදේශ සොයා ගැනීමට, ජනමාද පිහිටුවා ගැනීමට උනන්දුවක් දැක්වුවා. ඔන්න ඔය කියන කරුණු තුන නිසා තමයි ඇමරිකාවේ ජනපද පිහිටුවන්ට යුරෝපා ජාතීන්ට අවශ්‍ය වුණේ. ඉතින් දුවේ අපි බලමු මේ යුරෝප බ්‍රිතාන්‍ය ජාතීන් කොහොමද ජනපද පිහිටෙව්වේ කියලා. එතකොට අපි දන්නවා ක්‍රිස්ටෝපර් කොලම්බස්ගේ පැමිණීමෙන් පස්සේ සත වර්ෂ එකහමාරක පමණ කාලයක් තුළ යුරෝපා ජාතීන් ඇමරිකාවේ විවිධ ප්‍රදේශවල ජනපද පිහිටුවා ගත්තා. මෙහිදී ස්පාඤ්ඤවරුන් සහ පෘතුගීසීන් මොකද කරේ? දකුණු ඇමරිකානු ප්‍රදේශවල තමා නව ජනාවාස පිහිටුවා ගත්තේ. ඉතින් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශයින් උතුරු ඇමරිකානු ප්‍රදේශවල ජනපද පිහිටුවා ගත්තා. පැහැදිලිද ඔයගලන්ට? මේ යුරෝපා ජාතීන්ගෙන් ස්පාඤ්ඤවරුනුයි පෘතුගීසීනුයි දකුණු ඇමරිකානු ප්‍රදේශවල නව ජනාවාස පිහිටුවා ගත්තා. බ්‍රිතාන්‍ය ජාතීන් සහ ප්‍රංශයින් උතුරු ඇමරිකන් ප්‍රදේශවල ජනපද පිහිටුවා ගත්තා. අතර මෙතෙන්දී බහුවන්න ප්‍රශ්නයක් හැදෙන්න පුළුවන්. කවුද උතුරු ඇමරිකන් ජන ප්‍රදේශවල ජනපද පිහිටුවා ගත්තේ? මොන ජාතීන්ද දකුණු ඇමරිකන් ජනපදවල ජනාවාස පිහිටුවා ගත්තේ කියලා. හරි නේද? අනේ ඊට පස්සේ අපිට පේනවා ඇමරිකා එක්සත් ජනපදයේ කියලා මේ රාජ්‍ය බිහි වුණේ බ්‍රිතාන්‍ය ජාතීන් උතුරු ඇමරිකානු ප්‍රදේශවල ජනපද පිහිටුවා ගත්තාට පස්සේ. එතකොට පෙර පොත තියෙනවා නම් බලන්න ඕගොල්ලෝ ගාව මේ ජනපද 13. මොකද්ද? අපිට පේනවා 111 වෙනි පිටුවේ 7:1 රූපය. මේ ලෝක සිතියම දිහා බැලුවාම බ්‍රිතාන්‍යයන් ඇමරිකාවේ පිහිටුවා ගත්ත ජනපද 13 මොකද්ද කියලා පැහැදිලිවම පේනවා. මොකද පුතේ, පළමු ජනපදයේ තමයි වර්ජීනියා, දෙවෙනි එක මැසචූසෙට්ස්, තුන්වෙනි එක නිව්යෝක්, හතර නිව් හැමර්ෂයර්, පහ මේරිලන්ඩ්, හය කනෙක්ටිකට්, හත රෝඩ් දිවයින, අට ඩෙලවෙයාර්, නවය උතුරු කැරෝලිනා, 10 නිව් ජර්සි, 11 දකුණු කැරෝලිනා, 12 පෙන්සිල්වේනියා, 13 ජෝර්ජියා. ඔන්න ඔය විදිහට තමයි මේ ජනපද 13 බ්‍රිතාන්‍යයන් විසින් ඇමරිකාවේ ඇති කර ගත්තේ. දැන් ඔයගලන්ට පැහැදිලි වෙනවා ඇති. ඊට පස්සේ මොකද වුණේ කියලා අපි බලමු. 1607 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් විසින් මේ වර්ජීනියා ජනපදය ආරම්භ කරාට පස්සේ උතුරු ඇමරිකාවේ බ්‍රිතාන්‍ය ජනපදකරණය විශේෂයෙන්ම සතවර්ෂයක පමණ කාලයක් පැවතුණා. ඒත් මේ කාලයේදී බ්‍රිතාන්‍ය රජයේ ඍජු මැදිහත් වීම වලට වඩා ඒ රටේ සමාගම් බුද්ධලයින් නැතම් පුද්ගල කණ්ඩායම් විසින් ඇමරිකන් ප්‍රදේශවල ජනපද පිහිටුවනු ලැබුවා. මේක කැපී පෙනෙන ලක්ෂණයක් වුණා. ඒත් එක්කම බ්‍රිතාන්‍ය රජයේ මේ ජනපද කටයුතු සඳහා අවශ්‍ය අනුමැතිය වරින් වර ලැබුණා. එසේ වරින් වර බ්‍රිතාන්‍යයේ ඉඳලා උතුරු ඇමරිකාවට ගිය පිරිස 1733 වන විට ජනපද 13ක් පිහිටුවාගෙන තිබුණා. ඒ ජනපද 13 තමයි මම ඔයගලන්ට ඉස්සරින් සඳහන් කරේ. මේ ජනපද 13න් 12ක්ම ආරම්භ වෙලා තිබුණේ 1607 සිට 1682 අතර කාලේ. උතුරු ඇමරිකාවේ ජනපද 13 අතරින් අවසන් ජනපදය තමයි ජෝර්ජියාව. ඒක ආරම්භ කළේ 1733 දී. එතන මුල් ජනපදවල ස්වභාවය දැස බලන විට ඒවා එකවරම ආරම්භ වුණේ නැහැ කියන එක අපට පේනවා. ඒ ජනපද පිහිටුවීමට විවිධ හේතුන් බලපාලා තියෙනවා. එතන යුරෝපයේ ආගමික නිදහස ලබා ගැනීම අපේක්ෂාවෙන් ආවා. ඒ වගේම වාණිජමය ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණ ඇතුව ජනපද පිහිටුවා ගත්තා. ඒ නිසා ජනගහන සංයුතිය, ජීවන ක්‍රමය, ආර්ථික කටයුතු අතින් මේ ජනපද අතර වෙනස්කම් පැවතුණා. මොකද්ද? ජනපද 13 අතර වෙනස්කම් පැවතුණා මොන හේතුනවද? අනුවද ජනගහන සංයුතිය, ජනගහනය සකස් වෙලා තියෙන ආකාරය අනුව, ඔවුන්ගේ ජීවන ක්‍රමය, ඒ වගේම ආර්ථික කටයුතු, මෙන්න මේ වාතින් මේ ජනපද අතර වෙනස්කම් පැවතුණා. මේ වගේ මෙබඳ විෂමතා පැවතුණත් 18 වන සියවස මැද වන විට ඉංග්‍රීසි භාෂාව කතා කළ, ඒ සංස්කෘතියට අනුව හැඩ ගැසුණු වෙනම ජන කොටසක් ලෙස මේ ජනපදවාසීන් ඉස්මතු වෙන්න පටන් ගත්තා. කොහොමද ජනපදවාසීන්ගේ ඉදිරි ඉස්මතු වීමක් ඇති වුණේ? ඉංග්‍රීසි භාෂාව කතා කරලා ඉංග්‍රීසි සංස්කෘතියට හැඩ ගැසුණු වෙනම ජන කොටසක් වශයෙන් මේ ජනපදවාසීන් ඉස්මතු වෙන්න පටන් ගත්තා. දැන් ඉතින් අපි දන්නවා පුතේ කොහොමද ඇමරිකාව හොයාගත්තේ. ඇමරිකාව හොයාගෙන කොහොමද යුරෝපා ජාතීන් ඇමරිකාවට ඇතුල් වුණේ? එතන යුරෝපා ජාතීන් ඇමරිකාවට ඇතුල් වෙන්න, ඇත ඇමරිකාවේ ජනපද පිහිටුවා ගන්නට බලපෑ හේතු මොනවද කියලා හඳුනාගත්තා. ඒත් එකම පිහිටුවපු ජනපද මොනවද කියලා හඳුනාගත්තා. ජනපද පිහිටුවීමේදී ජනපදවල වෙනස් වීම ඇති වුණා කියලා හඳුනාගත්තා. එහෙනම් ඊළඟට අපි බලන්න ඕනේ මේ ඇමරිකාව ජනපද තුල කොහොමද බ්‍රිතාන්‍ය ජාතීන් පාලනය අරගෙන ගියේ කියලා. කොහොමද බ්‍රිතාන්‍ය ජාතීන් පාලනය අරගෙන ගියේ කියලා. එතකොට මේ බ්‍රිතාන්‍ය ජාතීන්ගේ පාලනයේ සිදුවීම බලනකොට අපිට පේනවා මේ උතුරු ඇමරිකානු ප්‍රදේශවල බ්‍රිතාන්‍ය ජනපද පිහිටුවපු බ්‍රිතාන්‍ය සමාගම්, ඒ වගේම අපි ඉස්සෙල්ලා කතා කරා විවිධ පුද්ගලයන්, පුද්ගල කණ්ඩායම් මැදිහත් වුණා කියලා. මේ මැදිහත් වීමේදී අපිට පේනවා බ්‍රිතාන්‍ය රජයෙන් අවසර පත්‍රයක් ලබා ගන්න සිද්ධ වුණා. දැන් බ්‍රිතාන්‍ය සමාගම් වලට, කණ්ඩායම් වලට, පුද්ගලයින්ට මහා බ්‍රිතාන්‍යයේ අවසර පත්‍රය ලබා ගන්න සිද්ධ වුණා. ඒ වගේම කොන්දේසි කිහිපයකට යටත් වෙන්න සිද්ධ වුණා. ඇමරිකාව තුල ජනපද පිහිටුවීමේදී කොන්දේසි වලට යටත් වෙන්න සිද්ධ වුණා. මොකද්ද? බ්‍රිතාන්‍ය රජයේ ආධිපත්‍යය පිළිගන්න ඕනේ. මේ පිහිටුවන ජනපද වල ඉන්න වැසියෝ බ්‍රිතාන්‍ය ආධිපත්‍යය, නැත්නම් බ්‍රිතාන්‍ය රජයේ ආධිපත්‍යය පිළිගන්න ඕනේ. ඒ වගේම මේ මව් රට, ඒ කියන්නේ මහා බ්‍රිතාන්‍යයේ, ඒ කියන්නේ මව් රටේ නීතිය ජනපදවල අනුගමනය කරන්න ඕනේ. බ්‍රිතාන්‍ය ආධිපත්‍ය, රජයේ ආධිපත්‍ය පිළිගන්න ඕනේ. මව් රටේ නීතිය මේ ජනපද වැසියන් අනුගමනය කරන්න ඕනේ. මෙන්න මේ කොන්දේසි වලට ඇතුළත්ව ජනපද පිහිටුවන්ට බ්‍රිතාන්‍යයේ අවසර පත්‍රයක් ලබා ගන්න සිද්ධ වුණා. ඒත් එක්කම මේ පිහිටවන ජනපද ආණ්ඩුකාරවරයෙක් විසින් පාලනය කරා. ආණ්ඩුකාරවරයාගේ සහායට ඒ ජනපදයෙන් තෝරාගත්ත ව්‍යවස්ථාදායක සභාවක් තිබුණා. දැන් මේ බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව අතර පැවති දුර ගත්තාම අධික දුරක් තිබුණේ. ඒ කාලේ වෙනකොට දියුණු පණිවිඩ හුවමාරු ක්‍රම තිබුණේ නැහැ. එතකොට මේ අධික දුර ප්‍රමාණයයි දියුණු නැත්නම් මේ දියුණු පණිවිඩ හුවමාරු ක්‍රමයක් නොතිබීම නිසා ස්වේ කටයුතු කරගෙන යෑමේදී ජනපද වාසීන් තරමක් නිදහස්ව කටයුතු කරගෙන ගියා. මව් රටින් ඈත්ව පිහිටීමත් යුරෝපයේ විවිධ සටන්වලට මැදිවී සිටීමත් නිසා බ්‍රිතාන්‍යයට ජනපදවල කටයුතුවලට ප්‍රමාණවත් අවධානයක් යොමු කරන්නට බැරි වුණා. ඒ නිසා 1763 වර්ෂයේ පමණ වන තෙක්ම ඇමරිකානු ජනපද සම්බන්ධව බ්‍රිතාන්‍ය දේශපාලන ප්‍රතිපත්තිය ඉතාම ලිහිල්ව පැවතුණා. ඇයි ලිහිල්ව පැවතුණේ? බ්‍රිතාන්‍ය සහ ඇමරිකාව අතර පැවති දුර ප්‍රමාණයක් දියුණු පණිවිඩ හුමාරුකමක් නොතිබුණා. ඒත් එක්කම මොකද වෙන්නේ? බ්‍රිතාන්‍යට මේ ජනපදවල කටයුතු වලට ප්‍රමාණවත් අවධානයක් යොමු කළේ නැහැ. ඒකට හේතුව තමයි බ්‍රිතාන්‍ය හුඟක් වෙලාවට යුරෝපයේ විවිධ සටන් වලට මැදිවි සිටීම නිසා. ඒ නිසා 1763 වර්ෂයේ පමණ වන තෙක් ඇමරිකානු ජනපද සම්බන්ධ බ්‍රිතාන්‍ය දේශපාලන ප්‍රතිපත්තිය ලිහිල්ව පැවතුණා කියලා අපි හඳුනාගත්තා. මේ තත්ත්වය නිසා ජනපද වාසීන් තුළ නිදහස පිළිබඳ ආකල්පය වර්ධනය වුණා. ඒත් එක්කම ජනපද වාසීන් ගැටලුවලට මුහුණ දුන්නා. හැබැයි මේ ගැටලුවලදී බ්‍රිතාන්‍යයන්ගේ සහාය අවශ්‍ය වුණා. ඒකත් ජනපද වාසීන් දැනගෙන හිටියා. 1763 වර්ෂයට පෙර ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකන් ජනපදවාසීන් ගැටලු දෙකකට මුහුණ දීලා තිබුණා. එක ගැටලුවක් තමයි ප්‍රංශයින්ගෙන් එල්ල වුණ තර්ජනය. එතකොට බ්‍රිතාන්‍ය ජනපදවලට උතුරින් ප්‍රංශ බලය ව්‍යාප්තව පැවතින නිසා ඔවුන්ගේ බලය පැතිරවීමට උත්සාහ කළා. එතකොට මේ බ්‍රිතාන්‍යයින්ගෙන් ජනපදකරණයට මේ ගැටලුවක් එයි කියලා ජනපදවාසීන් මොකද කරේ? බ්‍රිතාන්‍ය ආරක්ෂාව අවශ්‍යයි කියලා හිතුවා. ඒත් එක්කම ක්‍රිස්තු වර්ෂ 1756 සිට 1763 කාලය ගත්තාම ප්‍රංශය හා බ්‍රිතාන්‍ය අතර යුද්ධයක් පැවතුණා. අපි දන්නවා ඒ යුද්ධය අවුරුදු 7ක් පැවතුණා. ඒ හින්දා මේ යුද්ධය අපි හඳුන්වනවා සත් අවුරුදු යුද්ධය කියලා. මේ යුද්ධයෙන් මොකද වෙන්නේ? ප්‍රංශය පරාජයට පත් වෙනවා. ඒත් එක්කම බ්‍රිතාන්‍ය ප්‍රංශයයි අතර සාමගි විසුමක් අත්සන් කරනවා. ඒ අත්සන් කිරීම නිසා අර ජනපදවාසීන්ට ප්‍රංශයෙන් තිබූ තර්ජන අවසන් වෙනවා. ඊළඟට තවත් බාධකයක් වුණා. මොකද්ද? මේ ඇමරිකානු ජනපද බටහිරට ව්‍යාප්ත වීමේදී පැවති බාධකය තමයි මේ සොදේශිකයන් උන රතු ඉන්දියානුවරු. දැන් මේ රතු ඉන්දියානුවරුන් ප්‍රංශයින් බලවත්ව සිටි කාලේ බ්‍රිතාන්‍යයට විරුද්ධව ප්‍රංශයින් සමග සම්බන්ධතා පැවැත්තුවා. ඒ නිසා රතු ඉන්දියානුවරුන්ට ප්‍රංශයින් සමග එකතු වෙන්න හැකියාව තිබුණා. නමුත් ප්‍රංශයේ පරාජය වීම සමග මේ තත්ත්වය වෙනස් වෙනවා. මොකද්ද වෙන්නේ? අනතුරුව මොකද වෙන්නේ? බ්‍රිතාන්‍යයින් විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්තිය නිසා රතු ඉන්දියානු තර්ජනත් අවම වෙනවා. එතකොට බුදුවේ පුතේ ජනපද වාසීන් මුහුණ දුන්න ගැටලු දෙකක් තිබුණා. එකක් තමයි ප්‍රංශයින්ගෙන් ඇති වුණ බලපෑම. අනිත් එක තමයි ස්වදේශීක රතු ඉන්දියන්වරුන්ගෙන් ඇති වුණු බලපෑම්. මේ තර්ජන දෙකම මහා බ්‍රිතාන්‍යයේ මැදිහත් වීම නිසා අවසන් වෙනවා. අන්න ඒ නිසා තමයි අපි කිව්වේ බ්‍රිතාන්‍යයන්ගේ සහාය විශේෂයෙන්ම ජනපද වාසීන්ට අවශ්‍ය වුණා කියලා. මෙන්න මේ විදිහට පැවතුණු සත් අවුරුදු යුද්ධයෙන් පස්සේ ප්‍රංශය පරාජයට පත් වෙනවා. උතුරු ඇමරිකාවේ ප්‍රංශ බලය බිඳ වැටෙනවා. අනතුරුව අපට පේනවා ආරක්ෂක උපාය මාර්ග මගින් රතු ඉන්දියානුවරුන්ගේ තර්ජනයත් අඩු වෙනවා. ඒ නිසා ජනපද ආරක්ෂා වෙනවා. ජනපදවල ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකානු ජනපද වාසීන්ට තවදුරටත් බ්‍රිතාන්‍යයන්ගේ සහාය අවශ්‍ය වුණේ නැහැ. දැන් මේ වෙනකොට බ්‍රිතාන්‍යයන්ගේ සහාය අවශ්‍ය නොවන තත්ත්වයකින් තමයි ඇමරිකානු ජනපද වාසීන් ජීවත් වෙන්නේ. මුලදී ජනපදවාසීන්ට බ්‍රිතාන්‍ය අවශ්‍ය වුණා. හේතුව එකක් තමයි ප්‍රංශ බලය මැඩලන්ට, අනෙත් එක ස්වදේශිකයින්ගේ බලපෑම් අවම කරගන්න. දැන් මේගොල්ලෝ හිතුවා ඒ දෙක ප්‍රශ්න දෙකම විසඳුණා. ආයේ තවදුරටත් මේ බ්‍රිතාන්‍යයන්ගේ සහාය අවශ්‍ය නැහැ කියන එක තමයි දැන් ජනපදවාසීන්ගේ හිතේ තුල තිබුණේ. ඉන්න දුවේ පුතේ අපි ඊළඟට බලමු කොහොමද දැන් මේ සටන ඇති වෙන්නේ කියලා. දැන් සටන විප්ලවයක් කියන්නේ මොකද්ද කියලා හඳුනාගත්තා. ඊට පස්සේ අපි හඳුනාගත්තා ලෝකයේ ප්‍රධාන විප්ලව තුනක් ඇති වුණා කියලා. ඒ විප්ලව තුනෙන් අපි ඇමරිකානු නිදහස් සටන ගැන තමයි මේ කතා කරමින් පවතින්නේ. එතකොට ඇමරිකානු නිදහස් සටන ඇතිවීම සඳහා කොහොමද අම්බිතානි ජාතීන්ගේ බලපෑම ඇති වුණේ කියන එක අපි කතා කරා. දැන් ඊළඟට බලමු මේ නිදහස් සටන ඇතිවෙන්න බලපෑ හේතු මොනවාද කියලා. එතන අපිට පේනවා විශේෂ විශේෂයෙන්ම ඇමරිකාන් නිදහස් සටනට බලපෑ ප්‍රබලම හේතුවක් තමයි ඇමරිකානු ජනපද සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පැවති ආර්ථික ප්‍රතිපත්තිය. මොකද මේ ආර්ථික ප්‍රතිපත්තිය සහ වෙළඳ කටයුතු ගැන බැලුවාම අපිට පේනවා බ්‍රිතාන්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන්ම ඇමරිකාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආර්ථික ප්‍රතිපත්තිය ගත්තාම බ්‍රිතාන්‍යයට වාසි ලැබෙන විදිහට තමයි මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරේ. ඒ නිසා බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන ද්‍රව්‍ය ඇමරිකාව තුළ නිපදවීම තහනම් කළා. ඒ හැරුණු විට ජනපදවල නිපදවන ජනපද තුළ නිපදවපු දුම්කොළ, සීනි, කපු, මී ඉටි, තිරිඟු, තඹ වැනි ද්‍රව්‍ය බ්‍රිතාන්‍යයට පමණක් ලබා දෙන්න කියලා කිව්වා. يعني වෙනත් ජාතියෙන්ට වෙනත් රාජ්‍යයන්ට ලබා දෙන්නේ නැතුව මේ බ්‍රිතාන්‍යයේ තමගේ මව් රටට පමණක් ලබා දෙන්න කියලා කිව්වා. මොකද්ද කිව්වේ? එකක් බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන දේවල් ඇමරිකානු ජනපද තුළ නිපදවීම තහනම් වුණා. ඒත් එක්කම ජනපදවල නිපදවපු දේවල් බ්‍රිතාන්‍යයට පමණක් ලබා දෙන්න කියලා කිව්වා. ඒත් එක්කම මේ නම් කොට තිබුණු භාණ්ඩ හැර අනිත් භාණ්ඩ අපනයනය කළ හැකි උනේ බ්‍රිතාන්‍ය හරහා අදාළ රටට යැවීමට. බ්‍රිතාන්‍යයට යවල බ්‍රිතාන්‍ය හරහා තමයි අදාළ රටට යවන්න කියලා කිව්වේ. එතන මේ නිෂ්පාදන කටයුතු වෙළඳාමයි ගත්තහම ජනපද මව් රට සමග තරඟ නොකළ යුතුයි. يعني මහා බ්‍රිතාන්‍යත් එක්ක තරඟ නොකළ යුතුයි කියලා නියමයක් පනවලා තිබ්බා. දැන් මේ ප්‍රතිපත්ති වලින් ජනපද වාසීන්ට ආර්ථික වශයෙන් පාඩු සිදු වුණත් බ්‍රිතාන්‍ය ජාතියෙන් මේ ජනපද වාසීන්ට ස්ථාවර වෙළඳපොළක් හඳුන්වා දීලා තිබුණා. ඒ නිසා මුල් කාලයේදී බ්‍රිතාන්‍ය නීති රීති යටත් ප්‍රදේශවලට දැඩි ලෙස ක්‍රියාත්මක නොවුණත් සමහර අවස්ථාවලදී පාඩු අවම කර ගැනීම සඳහා මොකද කරේ මේ ජනපදවාසීන් බ්‍රිතාන්‍ය ජාතීන් හොරෙන් වෙනත් රටවල් සමග විලඳාම් කටයුතු වල නිරත වුණා. මෙන්න මේ නිසා 1763 වර්ෂයේ පමණ වෙන තෙක් බ්‍රිතාන්‍ය ආර්ථික පිළිවෙත් සහ නීති රීතිවලට එරෙහිව ඇමරිකන් ජනපදවලින් ප්‍රබල විරෝධයක් මතු වුණේ නැහැ. නමුත් 1763 වර්ෂයෙන් පසුව මේ බ්‍රිතාන්‍යයන් විසින් හඳුන්වා දුන්න නව නීති රීති නිසා ජනපදවාසීන් හා මව් රට අතර මත ගැටුම් ඇති වෙන්න පටන් ගත්තා. අන්න ඒ නිසා මොකද කරේ? නිදහස ලබා ගැනීම නැත්නම් නිදහස අවශ්‍යයි කියන හැඟීම ජනපදවාසීන් තුළ ඇති වුණා. දැන් ඔන්න ඔය විදිහට යනකොට හත් අවුරුදු යුද්ධය නිසා බ්‍රිතාන්‍යයට විශාල වියදමක් දරන්න සිද්ධ වුණා. ඒ නිසා මොකද කරේ? බ්‍රිතාන්‍යයේ ණය බර වැඩි වුණා. ණය බර වැඩි වෙනකොට පොලියත් ගෙවන්න සිද්ධ වුණා. ඒතර මේ ණයයි පොලියයි ගෙවීම සඳහා මුදල් සපයා ගන්න බලාපොරොත්තු වුණා බ්‍රිතාන්‍ය ජාතීන් ඇමරිකන් ජනපද තුලින්. ඒගොල්ලෝ මොකද කරේ? ඇමරිකන් ජනපද විසින් මේකෙන් කොටසක් දැරිය යුතුයි කියන ආකල්පය බ්‍රිතාන්‍යයන් තුල තිබුණා. මේ නිසා බ්‍රිතාන්‍ය අගමැති ජෝර්ජ් ග්‍රැන්විල් මොකද කරේ? ඇමරිකන් ජනපද වලින් තීරුබදු අයකරන්න පියවර ගත්තා. ඒතර මේ ජනපද හොර රහසේ කරන වෙනදාම නතර කරන්න නාවික මුර සේවා තර කරා. ඊට අමතරව ආදායම් වැඩිකර ගැනීම සඳහා නව බදු 50 කිහිපයක් හැනවීමට ග්‍රැන්විල් යන අගමැතිවරයා කටයුතු කළා. පැහැදිලිද? මොකද්ද වෙන්නේ? හත් අවුරුදු යුද්ධය නිසා බ්‍රිතාන්‍යයට විශාල යුද වියදමක් දරන්න සිද්ධ වුණා. ණය බර වැඩි වුණා. පොලිය ගෙවන්න සිද්ධ වුණා. ඒ නිසා මොකද කරේ? ඒ අවශ්‍ය මුදල් ඇමරිකන් ජනපද තුලින් දැරිය යුතුයි කියන ආකල්පය බ්‍රිතාන්‍යයන් තුල ඇති වුණා. මේ නිසා බ්‍රිතාන්‍ය අගමැතිව සිටි ජෝර්ජ් ග්‍රැන්විල් මොකද කරේ? මේ ජනපද වලින් තීරු බදු අයකරන්න පියවර ගත්තා. ඒත් එක්කම ඉන්දියානු ජනපද මහා බ්‍රිතාන්‍යට අමතරව තවත් රටවල් සමග කරපු වෙළඳාම් නතරකරන්ඩ නාවික මුරු සේවා දැඩි කළා. ඊට අමතරව නව බදු 50 කීපයක් හඳුන්වලා දුන්නා. 1764 සිට 1765 කියන වර්ෂය අතර කාලය තුල ඒ වාගේ බදු පැනවෝ බදු වර්ග 3ක් තියෙනවා. ප්‍රධාන බදු වර්ග 3ක්. එකක් තමා දරුවනේ සීනි පනත. අනිත් එක මුදල් නෝට්ටු පනත. තුන්වෙනි එක මුද්දර පනත.